නවසීලන්තයේ ඕක්ලන්ඩුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදාදාවකම ඔබත් අපත් ගුවනින් හමුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනයි මේ. දැනුම සහ රසවින්දනය බෙදාගනිමින් සුපුරුදු පරිදි අප සමග හෝරාවක් ගත කිරීමට අපෙන් ඔබට ඇරයි. FM 104.6 ගුවන්තරන්නේ ඔස්සේ සහ www.planetaudio.org/ජන්මභූමි වෙබ් අඩවිය ඔස්සේ ඔබට මේ වැඩසටහනට සවන් දීමට පුළුවන්.
ආයුබෝවන් හිතවතුනි, අද 2022 දෙසැම්බර් මස 7 වැනි බදාදා ශ්‍රී බුද්ධ වර්ෂයෙන් නම් 2565 වෙන්නේ ඉල් මස පුරතුදුස්සක නම් තිතිය ලත් බුදදා. 2022 අවුරුද්ද ගෙවී යන මොහොතේ මේ අවුරුද්දට විකාශනය කෙරෙන මගේ වර්ෂාවසාන ජන්මභූමි වැඩසටහනයි මේ. ග්‍රීෂ්ම ඍතුවේ උණුසුමට ප්‍රවේශ වී සිටින මේ සැන්දෑවේදී සැන්දෑ අඳුරත් සමගින් ඔබේ නිවහනට ගොඩවදිනවම උපාලි. වෙනදාට පුරුදු පරිදි වැඩසටහනේ කතනයෙන් සහාය වන චන්ද්‍රා මේ වන විට ශ්‍රී ලංකාවේ නිසා අද සහභාගී වන්නේ අන්තර්ජාලය ඔස්සේ. ග්‍රීෂ්ම ඍතුවේ මාසයක් පමණ ගත වී අවසానයි. තවමත් අපට වැඩිපුර තිබෙන්නේ වැස්ස. නවසීලන්තයේ වැඩියෙන්ම වැස්ස වැටෙන්නේ මොන නගරයකද? සංඛ්‍යාලේඛන දක්වන හැටියට නම් උතුරේ මිල්ෆෙඩ් වලට මිලිමීටර් 6715ක වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබෙනවලු. ඕක්ලන්ඩ් නගරයට ලැබෙන්නේ එයින් 5 එකකටත් වඩා අඩුව, මිලිමීටර් 1200යි. සමහරදාට එලිමහනට යන්නට බැරි තරම් හිරුරැස් සැර වැඩි කියලාත් ඒ අතර ඔබට හිතෙනවා ඇති. ඇත්තටම නවසීලන්තයේ අවුරුද්දකට වැඩිපුරම හිරු එළිය ලැබෙන නගරය කුමක් කියලාද ඔබ හිතන්නේ? ඕක්ලන්ඩ් නම් නොවේ. අප සිටින ඕක්ලන්ඩ් නගරයටම අවුරුද්දටම ලැබෙන්නේ පැය 2050ක හිරු එළියක්. අඩුම හිරු එළිය ලැබෙන්නේ නම් ඉන්වකාගිල් නගරයට පැය 1600යි. ඒක හිතාගන්න අමාරුත් නෑනේ. එහෙනම් වැඩිපුරම හිරු එළිය ඒ තමයි දකුණු දූපතේ උතුරෙන්ම පිහිටා ඇති බ්ලෙන්හීම් නගරය. අවුරුද්දකට පැය 2500ක හිරු එළියක් බ්ලෙන්හීම් නගරයට ලැබෙනවා කියලයි සංඛ්‍යාලේඛන පෙන්වන්නේ. හැබැයි ලංකාවට ලැබෙන්නේ ඊට වඩා බොහොම ටිකයි. පැය 2620යි. ඉතින් මොනවටද අපි කොළඹ යන්න මහන්සි වෙන්නේ? හිරු එළිය ලබන්න, සන්ෂයින් ලබන්න බ්ලෙන්හීම් ගියා නම් හරිනේ.
You are my sunshine, my only sunshine. You make me happy when skies are gray. You'll never know, dear, how much I love you. Please don't take my sunshine away. Thank you.
සුසිල් ප්‍රේමරත්නයන් ගැයූ මා ආ මාවත ගීතයත් ඊට මුල්ලු ඉංග්‍රීසි ගීතයක් තමයි මාය ඉදිරිපත් කළේ. සන්ෂයින් ලබන්න ලංකාවට යන්නේ මොකටද කියලා මම ඇහුවට මොකද අපි ළඟදී ශ්‍රී ලංකාවට ගියා. ඒ ගියේ එක්සත් ශ්‍රී ලංකා සංගමයෙන් ඔබට වූ පොරොන්දුවක් ඉටු කරන්න. 2022 වසරේ එළමිහිර සංදර්ශනය පවත්වද්දී අප ඔබට පොරොන්දු වුණා එයින් ලැබෙන ආදායම ශ්‍රී ලංකාවේ රෝගීව සිටින අපේම සහෝදර ජනතාවට ඖෂධ ලබා දීමට යොදවන බවට. ඒ පොරොන්දුව අනුව අපි රුපියල් 113ක ඖෂධ අත රැගෙන අඩු පහසුකම් සහිත රෝහලක් වෙත ගමන් කළා. මේ ඒ කතාවයි.
ඔබ දන්නවා එක්සත් ශ්‍රී ලංකා සංගමය පසුගිය වසර 26ක් තිස්සේම එළමිහිර සංදර්ශනය පවත්වාගෙන යන බව. සෑම සංදර්ශනයක් අවසානයේදීම කිසියම් ලාභයක් ලැබී තිබුණහොත් එයින් කොටසක් ශ්‍රී ලංකාවේ කුමක් හෝ පොදු කටයුත්තකට අරමුදලකට නැතහොත් වෙනත් උපකාර ලැබිය යුතු යැයි අපි සැලකූ කිසියම් ආයතනයකට පරිත්‍යාග කිරීම අපේ සිරිතක්ව තිබුණා. 2019 අපි පාස්කු පොහාරයේදී මියගිය පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ පවුල්වලට උපකාර කළා. පසුගිය වසරේදී පොළොන්නරුවේ හා අම්පාරේ ඉතාම දුෂ්කර ගම්මානවලින් පාසල් පහක් තෝරාගෙන ඒවායේ අක්ෂිය ආබාධ සහිත දරුවන්ට ඇස් කණ්ණාඩි ලබා දුන්නේ. ඒ අවස්ථාවේදී හඳුනාගත් අක්ෂිය ආබාධ සහිත දරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කිරීමටත් අපට හැකි වුණා. 2021 එළමීරෙන් අපට ලැබුණු ලාභය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 106ක් පමණක් වූ නිසා ඇස් කණ්ණාඩි ලබා දී හැකි වූයේ 114 දෙනෙකුට පමණයි. ඒ කාර්යයේදී සියලු කටයුතු සංවිධානය කිරීමට අපට උපකාර කළේ පොළොන්නරුව පිටපු දිසාපති සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ම සිටි ටිකිරි අභි වික්‍රම මහතා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් ඔහුට විශාල සහායක් ලැබී තිබුණා. මේ අවුරුද්දේ අපට රුපියල් 113ක ආදායමක් ලැබී තිබුණ නිසා 2021ට වඩා දෙගුණයකින් ශ්‍රී ලංකාවට උදව් කිරීමට අපට හැකියාව ලැබුණා. පොරොන්දු වූ පරිදි ඖෂධ ලබා දීමේ මේ සත්කාරයට අපි නැවතත් අභය වික්‍රම මහතාගේ සහාය ලබා ගත්තා. අපි තෝරාගත්තේ වකුගඩු රෝගීන් බහුලව සිටින ඒ වගේම අඩු පහසුකම් සහිත මෙදවච්චිය ප්‍රදේශයේ මෙදවච්චිය දිසා රෝහලයි.
55,000කට අධික ජනතාවක් සේවය ලබන මෙදවච්චිය රෝහල කරා අපි ගියේ පසුගිය නොවැම්බර් 14 වෙනිදා. ගමනට එකතු වුණේ ටිකිරි අභේක්‍රම මහතාත් එම මහත්මියත් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සංස්කාරක චන්ද්‍රා සහ මමත්. රෝහලෙන් සුළු චාම් උත්සවයක්ද සංවිධානය කර තිබුණා. ඒ වෛද්‍ය අධිකාරී රාජරත්නම් බාලමුරලි, විශේෂඥ වෛද්‍ය හර්ෂ රත්නායක, ප්‍රධාන හෙදි සහෝදරිය ජයනි ගුණමුණි, හෙදනිලධාරී ඩබ්ලිව් කරුණාරත්න සහ ඖෂධ වේදිනියන් වන නිරෝෂා සහ නයනා යන මහත්ම මහත්මීන්ගේ මුල්වීමෙන් මේ අවස්ථාවට පැමිණ සිටි මෙදවච්චිය ප්‍රාදේශීය මාධ්‍යවේදී ගයාන් දිනමින මෞබිම ඇතුළු පුවත්පත්වලට ඖෂධ ප්‍රදානය පිළිබඳ විශේෂ වාර්තාවකුත් සපයලා තිබුණා. අපගේ නියෝජිතයා වශයෙන් කටයුතු කළ ටිකිරි අභේක්‍රම මහතා අපේ ව්‍යාපෘතිය ගැන අදහස් දැක්වූයේ මෙන්න මෙහෙමයි.
මෙදවච්චි රෝහලට ඖෂධ ලබා දීම පිළිබඳව යෝජනා කරන්න හේතු දෙකක් මම සඳහන් කළ යුතුයි. පළමුවෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව මෙදවච්චිය ප්‍රදේශයේ තමා ලංකාවේ වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාව කීය. ඒ වගේම අනික් කාරණය මෙදවච්චිය ප්‍රදේශය දැනට ලංකාවේ තියෙන ඉතාම දුප්පත් ගොවීන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙන ප්‍රදේශයක්. වැඩිපුර වකුගඩු රෝගීන්ට ගොදුරු ලයින් ඉන්නේ ගොවීන්. අනික් අතින් මේ ගොවීන්ට ස්ථිර ජලමාර්ග කිසිවක් නැති නිසා ඔවුන් අහස් රැස්ස පදනම් කරගත් ගොවි තැන තමයි ජීවනෝපාය කරගෙන ඉන්නේ. මෙතනදී පසුගිය කාලය තුළ ලංකාවේ ඇති වුණ විවිධ ප්‍රශ්න නිසා අත්‍යවශ්‍ය පොහොර, බීජ, කෘෂි රසායන ද්‍රව්‍ය කිසිවක් මේ ගොවීන්ට ලැබුණේ නැහැ. මේ හේතු නිසා ගොවීන්ගේ ආර්ථික තත්ත්වය සම්පූර්ණයෙන්ම කඩා වැටේ. ඒ නිසා මේ අයට රෝහල්වල බෙහෙත් නැතිකම නිසා ෆාමසීලි මිලදී ගන්න කියලා දෙන බෙහෙත් මිලදී ගන්න හැකියාවක් නැහැ. ඒ සඳහා වෛද්‍යවරු මේ තත්ත්වය අපිට පැහැදිලි කරලා දුන්නා. මුලින්ම මේ රෝහලට මැදවැච්ච රෝහලට මම පෞද්ගලිකව ගිහිල්ලා ඒ කායික රෝග විශේෂඥ හර්ෂ රත්නායක මහතා මුණගේ හමුවෙලාදී එතුමා මේ ගැන විශේෂයෙන් මට සඳහන් කළා. එතුමල්ලා ෆාමසිය මිලදී ගැනීමේ සඳහා බෙහෙත් ලියලා දුන්නට මේ ගොවීන්ට මේ රෝගීන්ට ඒ බෙහෙත් මිලදී ගැනීමේ හැකියාවක් නැහැ කියන එක. ඒ නිසා මේ ව්‍යාපෘතියේ මම විශ්වාස කරනවා ඇත්තටම ප්‍රතිලාභයක් ලැබිය යුතු මිනිස්සුන්ට ප්‍රතිලාභයක් ලැබුණ ව්‍යාපෘතියක් කියලා. මෙතනදී බෙහෙත් මිලදී ගැනීම සඳහා අති උත්සාහ දරනකොට මම දැකපු දෙයක් තමයි මේ බෙහෙත් වර්ග ආනයනය කරන සමාගම් කිසිවක් කැමති වුණේ නැහැ මිල ගණන් ලබා දෙන්න. ඒකට හේතුව එයයි සඳහන් කරේ අද තියෙන මිලදී මිල හිට වෙනකොට වැඩියලා. ආණ්ඩුව කියන විදිහට මිල ගණන් සංශෝධනය. ඒ මිල ගණන් වෙනස් වීම පිළිබඳව කිසිම ආකාරයකින් කල් ඇතිව තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මිල ගණන් ලබා දෙන්න බැහැ. මෙතනදී අපිට උදව් කරේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඖෂධ නීතිගත සංස්ථාවේ අප අඳුරන හිතවත් උසස් නිලධාරි මහත්මේ මෙතනදී අපිට උදව් කළා. එතුමා ඒ අනිකුත් නිලධාරීන් සමග සාකච්ඡා කරලා සති දෙකක් ඇතුළත මිලදී ගන්න ඒ මිල ගණන අපිට ලබා දෙන්න ඉදිරිපත් වුණා. ඒ වගේම ඒ ඖෂධ සඳහා විශේෂ ඩිස්කවුන්ට් එකක් ලබා දෙන්නත් එකඟ වුණා. ඒ අනුව අපිට පුළුවන් වුණා අපි වියදම් කරන රුපියල් 12,20,000ක මුදලින් රුපියල් 12,85,000 වටිනා බෙහෙත් මිලදී ගන්න අපිට පුළුවන්කම ලැබුණා. ඉතින් මෙන්න මේ බෙහෙත් උගේ තමයි අපි මෙදවැච්චේ රෝහලට ආරම්භ. මේ වගේ ඉතාමත් වැදගත් ඒ වගේම වැඩි පිරිසකට ප්‍රයෝජනයක් ලැබෙන විශේෂයෙන් අහිංසක දුප්පත් රෝගීන් පිරිසකට ලොකු සහනයක් ලැබෙන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පෞද්ගලිකව මගේ කෘතඥතාවය කුසල සංවිධානයට මම ප්‍රකාශ කළ යුතුයි. විශේෂයෙන් ඈත රටක පදිංචිලා සිටියත් මව්බිම අමතක නොකළ මේ රටේ දූ දරුවන් විදියට සමුන්නාන්සේලා මේ කටයුත්තට ඉදිරිපත් වීම අපේ ගෞරවයට හේතු වෙනවා. ඉතින් ඔබ සියලු දෙනාට යහපත් සුබ අනාගතයක් ආයුබෝවන්.
එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අපි අබේ වික්‍රම මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. හරියටම අපේ අරමුණට ගැළපෙන පරිදි දුෂ්කර දුරබැහැර රෝහලක් සහ වැඩි ජනතාවක් අතරට ගෙන යාමට හැකි අන්දමේ ඖෂධ වර්ග තෝරා ගැනීම සම්බන්ධයෙන් ඒ සඳහා අබේක්‍රම මහතාට රෝහල් කාර්ය මණ්ඩලයේ විශේෂයෙන් වෛද්‍ය රත්නායක මහතාගේ සහ ඖෂධ වේදිනියන්ගේ සහාය ලැබී තිබෙන බව අපට දැනගන්න ලැබුණා. ඖෂධයේ ශ්‍රී ලංකාවේ රෝගී ජනතාවට විශේෂයෙන් දුගී ගම්බද ජනතාවට මරණ තර්ජනයක් වී ඇති බව දිනෙන් දින තහවුරු වෙමින් පවතින කරුණක්. ජීවිතාරක්ෂක ඖෂධ නොමැතිවීම හේතුවෙන් බොහෝ සල්ලකරුණ හා පරීක්ෂණ කල් දැමෙන බව වෛද්‍යවරුන් මෙන්ම වෛද්‍ය සංගම්ද පවසනවා. ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවයෙන් 80%ක් ගෙන්වන්නේ පිටරටින්. නමුත් විදේශ විනිමය හිගය නිසා අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්විය නොහැකි වීමෙන් රෝගී ජීවිත දිනෙන් දින අවදානමේ බව සියලුම පුවත්පත් තම ප්‍රධාන ශීර්ෂ හැටියට නිතිපතාම පළ කරනවා ඔබ දකින්න ඇති. අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයෙකු රොයිටර්ට පවසා තිබුණේ උදේට සැලසුම් කරන ශල්‍යකර්ම හවස් වන විට කල් දැමීමට සිදුවන බවක් සහ ඇත්තෙන්ම රෝගීන් අනියම් ආකාරයේ මරණ දණ්ඩනයකට යටත් වූවන්ගේ තත්ත්වයට පත් වී තිබෙන බවයි. ඒ අතරතුර ශ්‍රී ලංකාවේ කවදත් සිද්ධ වෙන දේවල් නැවතත් සිද්ධ වෙන බව පුවත්පත්වලින් අපි දකිනවා. උදාහරණයක් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපවිමංශයේ අක්‍රමිකතා ගැන වරින් වර වාර්තා වෙනවා. කොළඹ මහරෝහලේ රුපියල් 180ක බෙහෙත් හොරෙන් පිට කිරීමක් ගැන ඊයේ පෙරේද ප්‍රධාන පුවතක් හැටියට පුවත්පත් කීපයකම පළ වෙලා තිබුණා. රෝහල්වල නොමැති බෙහෙත් පිටින් ගැනීමට තුන්ඩු ලියා දුන්නත් බෙහෙත් ශාලාවල එක්ක බෙහෙත් නැහැ. නැත්නම් සාමාන්‍ය පුද්ගලයෙකුට මිලදී ගත නොහැකි තරම් බෙහෙත් මිල වැඩි. දරුවාගේ පංචායුධය උගස් කර බෙහෙත් රැගෙන එන මවක් ගැන රූපවාහිනී පුවතක් ළඟදී පළ වුණා. දැන් එය එදිනෙදා සිදුවන සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා බොහොම සුලභ පුවතක්. අවාසනාව නම් මේ කිසිවක වගකීම බාරගන්න කිසිම කෙනෙක් නැතිවීමයි. හරියටම චීන පොහොර නැවේ සිද්ධිය වගේ. එකම පොහොර කිලෝවක්වත් ගොඩබෑමක් නැතුව ඒ චීන නැවට ඩොලර් මිලියන ගණනක් වන්දි ගෙව්වා. දැන් පොහොර ඇනවුම් කළ කෙනෙක් නැහැ. පොහොර මිලදීගත් කෙනෙක් නැහැ. වන්දි ගෙවන්න නියම කළ කෙනෙකුත් නැහැ. වගකීම් බාරගන්න කෙනෙකුත් නැහැ. ඒ වගේ තමයි ඖෂධය කියත්. කවුරුත් ඩොලර් නැහැ කියනවා මිස ඩොලර් නැති වුණේ කොහොමද කියන්න හෝ ඩොලර් හිගයට වගකීම්ෙක් ඉන්නවද කියන්න හෝ කිසිම කෙනෙක් නැහැ. කොහොම වුණත් අපට කළ හැක්කේ අපේ ශක්ති මට්ටමින් අපේ සහෝදර ජනතාවට උදව් කිරීම පමණයි. මෙදවච්චේ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ රත්නායක මහතා මේ ගැන අදහස් දක්වමින් කීවේ මෙදවච්චිය දිසාරෝහලේ ප්‍රධාන හෙදසොයුරිය ජයනි ගුණමුණි මහත්මියගෙන් අපි ඉල්ලා සිටියා රෝහලට පැමිණෙන රෝගීන් ගැන අදහසක් පළ කරන්න කියලා. මේ අය කියු දේ
මේ ප්‍රදේශයේ බහුලවම තියෙන රෝග පැති තමයි වක්කඩු ආසාදිත රෝග. මෙතන එක සෑහෙන කාලයක ඉඳලා ලංකාවේ බහුලවම තියෙන ප්‍රදේශය තමයි මේ වක්කඩු රෝග. ඒ නිසා වැඩිපුරම ඉන්නේ වක්කඩු ආසාදිත රෝගීන් තමයි. මේ සායන වලට පමණක් පැමිණෙනවා 1000කට අධික ඒ රෝගී සංඛ්‍යාව. ඒ වගේම බාහිර රෝගී අංශයේ ඉම රෝගී තමතර විවිධ රෝගී තත්ත්ව යන්නේ තේනවා. දවසක තියෙනවා බාහිර රෝගියන්සින් ප්‍රතිකාර ලබා ගන්නෙනවා. ඒ වගේම තමයි රෝහල් ගතෙන් ප්‍රමාණයක් දිනකට 25ක් 30ක් අතර ප්‍රමාණයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්න පැමිණෙනවා. මෙම පළාතේ ඉන්න රෝගීන් ඉතාමත් දුප්පත් කුලී වැඩ කරලා ජීවත් වෙන අය. ඉතින් උන්ට බාහිර ෆාමසි වලින් බෙහෙත් ගන්න කියලා තමයි ගොඩක් වෙලාවට මේ රෝහලේ නැති නිසා දෙන්නේ. මෙනාවට මම හිතන්නේ මුදල් සොයාගෙන අපවත්තා නිසා ගොඩක් අය ඖෂධ නැති ලබාගන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න අවස්ථා තියෙනවා. ඉතින් ඔබතුමන්ලා මේ කරපු කාර්යයට මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.
මේ වෛද්‍යාධාර ප්‍රදානයේදී අපේ සංගමයේ අරමුණ වුණේ කුමක්ද කියන එක මම වචන කීපයකින් පැහැදිලි කර දුන්නා.
අපි අපිට ගන්න පුළුවන් දේ කරලා අපි යනවා. අපි හේතියක් අර
මේ කෙටි උත්සවයේදී සභාව ඇමතු මෙදවච්චිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී රාජරත්නම් බාලමුරලි මහතාත්, විශේෂඥ වෛද්‍ය හර්ෂ රත්නායක මහතාත්, ප්‍රධාන හෙදිසොයුරිය ජයනි ගුණමුණි මහත්මියත්, හෙදිනිලධාරී කරුණරත්න මහතාත්, ඖෂධ වේදිනියන් වන ඉරෝසා සහ නයන මහත්මියනුත් එක්සත් ශ්‍රී ලංකා සංගමයට ඔවුන්ගේ කෘතවේදීත්වය සහ ස්තුතිය පළ කළා. මේ කෙටි උත්සවයේදී සභාව ඇමතු මෙදවච්චිය දිසාරෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය බාලමුරලි මහතාත්, එද නිලධාරී කරුණරත්න මහතාත්, ඖෂධ වේදිනේ හිරෝෂා මහත්මියත්, විශේෂඥ වෛද්‍ය හර්ෂ රත්නායක මහතාත් ඇතුළු කවුරුත් එක්සත් ශ්‍රී ලංකා සංගමයට තමන්ගේ ස්තුතිය සහ කෘතවේදීත්වය පළ කළා. අවසාන වශයෙන් මෙදවච්චිය දිසාරෝහල වෙනුවෙනුත් එහි සේවාලාභීන් වන 55,000ක පමණ ජනතාව වෙනුවෙනුත් රෝහලෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුණා. දැනට රෝහලට ෆිසියෝതെරපි කෙනෙක්, බෞද්ධ චිකිත්සකවරයෙක් පත්වී පැමිණ සිටියත් ඔහුට අවශ්‍ය කිසිම උපකරණයක් නැහැ. මේ නිසා වේදනාවන්ගෙන් පෙළෙන රෝගීන්ට සම්ප්‍රදායිකව තවමත් නිර්දේශ කරන ලබන්නේ වේදනා නාශක. නමුත් වේදනා නාශකත් දැන් බොහොම මිල අධිකයි. ඒ නිසා මේ බෞද්ධ චිකිත්සක අංශයට අවශ්‍ය එක්තරා උපකරණයක් ලබාගත හැකි නම් වේදනා නාශක ලබා දීම නැවැත්විය හැකි බව වෛද්‍ය රත්නායක මහතා ප්‍රකාශ කළා. ඔහුගේ ඉල්ලීම වුණේ ස්කෑන් මැෂින් ෆෝ ෆිසියෝതെරපි නම් වූ යන්ත්‍රය හැකිනම් රෝහලට ලබා දෙන ලෙසයි. ඉතින් අපි එකඟ වුණා ඒ ඉල්ලීම අපේ වැඩසටහන් මාර්ගයෙන් නව ශ්‍රීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත ඉදිරිපත් කරන බවට. කිසියම් කෙනෙක් වූ ආයතනයක් මේ සඳහා දායක වීමට කැමති නම් කරුණාකර අපට හෝ කෙලින්ම මෙදවච්චිය රෝහලේ වෛද්‍ය අධිකාරී වෙත හෝ දැනුම් දීමක් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නව ශ්‍රීලන්තයේ ඕක්ලන්ුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම වදාදාවකම රාත්‍රී 8:15ට FM 104.6 ගුවන් තරංගයේ ඔස්සේ ගුවනට මුසු කෙරෙන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org/charmabhoomi වෙබ්බඩවි ඔස්සේ මීට සවන්දිය හැකි. එසේම සෑම ජන්මභූමි වැඩසටහනක්ම පුරා මාසයක් තිස්සේ එකී වෙබ්බඩවිය තුළ රඳවා තැබෙන නිසා ඔබට අවශ්‍ය විටක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමටද පුළුවන්. මෙම ලිංක් එක ඔබේ පහසුව සඳහා අපේ වෙබ්බඩවියේත් ෆේස්බුක් පිටුවේත් සඳහන් කර තිබෙනවා. අපේ වෙබ්බඩවි ලිපිනය මෙහෙමයි usla.auckland.net.nz. ෆේස්බුක් පිටුව usla.auckland.nz. එසේම අපේ සංගමේ කාලීන තොරතුරු දැන ගැනීමට සංගමේ අනුග්‍රහයෙන් පැවැත්වුණු විවිධ වැඩසටහන් වලට අදාළ වීඩියෝ පට නැරඹීමටත් අපේ වෙබ්බඩවියට හෝ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.
සිංහල භාෂා පන්ති එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සිංහල භාෂා පන්ති සෑම සතියකම නොමිලයේ පැවැත්වෙන බව ඔබ දන්නවා ඇති. අපේ සිංහල පන්ති සතියක් අර සතියක් සෙනසුරාදා දිනවල මුහුණට මුහුණලා පැවැත්වෙන පන්ති වශයෙනුත්, සතියක් අර සතියක් ඉරිදා දිනවල සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දන්වන්නේ මහත් සතුටින්. අපේ අරමුණ ඔබේ දරුවාට සිංහල භාෂාව පමණක් නොව සිංහල සංස්කෘතිය පිළිබඳවද දැනුමක් ලබා දීමයි. අදම ඔබේ දරුවා අපේ සිංහල පන්තියට ඇතුළත් කරන්න. වැඩි විස්තර දැන ගැනීමට අපට ලියන්න usla.sinhalaschool@gmail.com. නැතහොත් අමතන්න රසිකා ගාල්ලගේ 022-190-9242. අපි නත්තල් මාසයටයි ප්‍රවේශ වී සිටින්නේ. කිතුණු බැතිගී, එහෙම නැත්නම් කැරොල් ගී වැඩි වැඩියෙන් ඇසෙන, වැඩි වැඩියෙන් ගැයෙන මාසයයි මේ. අපේ එක්සත් ශ්‍රී ලංකා සංගමයනුත් සූදානම් කර තිබෙනවා නත්තල් උළෙලක්. මේ නත්තල් උළෙලට ඔබ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. පැවැත්වෙන්නේ දෙසැම්බර් මාසේ 17 වෙනිදා හවස 6ට මවුන්ට් ඇල්බර්ට් යුද අනුස්මරණ ශාලාවේදී. කැරොල් ගී ගයන්නත් සූදානම්ව එදාට එන්න. නත්තල් කැරොල් ගී ගැන, එහෙම නැත්නම් කතෝලික සාහිත්‍යය ගැන කතා කරනකොට අවශ්‍යයෙන්ම සඳහන් කළ යුතු නමක් තියෙනවා. ඒ තමයි කතෝලික සාහිත්‍යයේ පියා වශයෙන් සැලකෙන ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා. ගොන්සාල්වේස් පියතුමා ගැනත්, එතුමාගේ කැරොල් ගී ගැනත් කතා කරන්නට අපි මෙන්න මේ කැරොල් ගීයෙන් පටන් ගමු.
Oh,
මරියතුමිය වෙනුවෙන් කැයුණු ඒ කිතුුණු බැති ගීයේ තනුවරගත් අපේ අමරණීය නාඩගම් ගීපුමක් දැයි ඔබ දන්නවා. ඒ තමයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකේන ප්‍රේමයෙන් මන රංජිත වේ ගීතය. ඔබට එයත් මතක් කර දෙන්නම්.
ගෝසල්වේස් පියතුමා අතින් අවුරුදු 300කට පමණ පෙර රචනා වුණු ගීතයක තනුව මනමේ නාටකයට කොහොමද ආවේ? ඒ විතරක් නෙමෙයි, ගෝසල්වේස් පියතුමාගේ ගීතිකාවල තනු මනමේ වලට සිංහබාහු නාටකයට පමණක් නොවේ, වෙනත් නාටකම් සමූහයකට උපුටාගෙන තිබෙනවා. එහි පසුබිම් කතාව මෙන්න මෙහෙමයි. ශ්‍රී ලංකාවට කිතුණු දහම පැමිණියේ 1505 දී පෘතුගීසින්ගේ පැමිණීමත් සමග. ඔවුන් එක අතකින් කුරුසියත් අනිත් අතින් කඩුවක් දරගෙන ආවායයි කියමනක් තිබෙනවා. ඇයි එහෙම කියමනක් ඇති වුනේ? ඊට හේතුව තමයි පෘතුගීසින් එක අතකින් කිතුණු දහම ප්‍රචාරය කරන ගමන් අනික් අතින් රටවල් යටත් කර ගැනීමේ අරමුණින් ඒ රටවල ජනයා වෙනසීමට උවත් සූදානම්ව පැමිණීම නිසායි. පෘතුගීසින් සමග පැමිණි මිෂනාරිවරුන් හට සිංහල හෝ දෙමළ භාෂාවන් ගැන දැනුමක් නොතිබුන නිසා ආගම ප්‍රචාරය කිරීම පහසු වුණේ නැහැ. අනික ඔවුන් පන්සල් සහ හින්දු කෝවිල් විනාශ කළ හේතුවෙන් පෘතුගීසීන් කෙරෙහි දැඩි විරෝධයකුත් දේශීය ජනතාවගෙන් එල්ල වුණා. පෘතුගීසීන් එම විරෝධයන්ට මුහුණ දුන්නේ කඩුවෙන් තුවක්කුවෙන්. අද වගේම තමයි නේද? කොහොම වුණත් බොහෝ විට තනතුරු සහ වරප්‍රසාද වෙනුවෙන් සහ පෘතුගීසීන්ගේ කරදරවලින් ගැලවීමේ මග හැටියට කිතුණු දහම වැළඳ ගැනීමට දේශීය සිංහල හා දෙමළ ජනතාව පෙළඹුණා. මේ තත්ත්වය පවතිද්දී තමයි පෘතුගීසීන් පළවා හැර ලන්දේසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගත්තේ. ක්‍රිස්තියානි නිකායවල මිෂනාරිවරුන් පෘතුගීසි දරදඬු ක්‍රමය වෙනුවට දේශීය ජනතාවගේ භාෂාවන්, ඒ කියන්නේ සිංහල හා දෙමළ භාෂාවන් ඉගෙනගෙන ජනතාව අතරට පැමිණියා. මෙන්න මේ දේශීයකරණයේ ප්‍රතිඵලයක් හැටියට තමයි චිරප්‍රසිද්ධ ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා ඉන්දියාවේ ගෝවේ සිට ලංකාවට පැමිණෙන්නේ. ගොන්සාල්වේස් පියතුමා ඇත්තටම ඉන්දියාවේ බ්‍රාහ්මණෙක්. ඔහු පසුව කිතුණු දහම වැළඳගත් කෙනෙක්. ගොන්සාල්වේස් පියතුමා ගෝවේ සිට ලංකාවට පැමිණෙන්නේ 1705 දී. පෘතුගීසින් නැවිත් හරියටම අවුරුදු 200කට පස්සේ. ඔහු ගෝව ජාතිකයක වූ නිසා ගෝවේ භාෂාව වූ කොංකානි මෙන්ම ලතින්, ස්පාඤ්ඤ, පෘතුගීසි භාෂාවනුත් දැනගෙන හිටියා. ලංකාවට පැමිණි වහාම මන්නාරමේ ජෝසප් වාස බිෂොප්වරයා සමග සේවය කරමින් ගොන්සාල්වේස් දෙමළ භාෂාව හොඳින් ඉගෙන ගත්තා. නමුත් ඔහුට සිංහල භාෂාව නොදැන සිටීම ප්‍රශ්නයක් වුණා. ඔබ දන්නවද ගොන්සාල්වේස් සිංහල ඉගෙන ගත්තේ කොහොමද කියලා? ඔහු සිංහල ඉගෙන ගත්තේ මහනුවර මල්ලතු පාරසවේ භික්ෂූන් අතින්. බලාගෙන යනකොට සහජීවනයේ කියන එක ඉස්සරහ තිබිලා තියෙනවා. ජෝසප් වාස් බිෂොප්වරයා ගොන්සාල්වේස්ව යැව්ව මහනුවරට. එහි සිටි සිංහල රජතුමා වූ නරේන්ද්‍ර සිංහ රජු, ඔබ දන්නවා ඇති නරේන්ද්‍ර සිංහ රජතුමා තමයි ලංකාවේ අවසාන සිංහල රජු හැටියට කටයුතු කළේ. නරේන්ද්‍ර සිංහ රජතුමා යටතේ සේවය කළ ප්‍රංශ ජාතික පඬිවරයෙක්, ඒ වගේම අධිකාරම්වරයෙක්, ඔහුගේ නම පේඩ්‍රෝ ඩි ගස්කොන්. මේ ගස්කොන් ගොන්සල්වෙස් පියතුමාට උදව් කළා සිංහල ඉගෙන ගන්න. අපි මේ පූර්විකාව කිව්වේ ගොන්සල්වෙස් පිය නමගේ සාහිත්‍ය අපන්කම් ගැන කියන්න වුණා නිසයි.
මොකක්ද ඔබට හැඟුණදේ? මාස කීපයකින් සිංහල ඉගෙනගෙන මීට වඩා සිංහල ගී ලියන්න පුළුවන් කෙනෙකු ගැන හිතන්න පුළුවන්ද? අදත් දේවස්ථානවල මේ බැති කීය ගායනා වෙනවා.
ඔබට පෙනෙන්න ඇති ජාකොමේ ගොන්සල්වෙස් පියතුමාගේ ඒ භක්ති ගීතයත් මනමේ නාටකයේ එන ප්‍රේමයෙන් මන රංජිත වේ ගීයේ තනුවම බව. ඊට කලින් වාදනය වුණු ද්‍රවිඩ බැති ගීයත් ඒ තනුවමයි. ආරම්භෙන් පෙර ගීතයේ සිංහල ගොන්සල්වෙස් පියතුමාගේ තනුවත් ඔහුගේ. දෙමව්පියන්ගෙන් ලද සංගීත දැනුම පමණක් හිමිව සිටි ගොන්සල්වෙස් පූජකතුමා මුද්‍රණ ශිල්පයත් නොදීවුණු ඒ කාලේ පොත් කීයක් ලියන්න ඇති කියලා ඔබ හිතනවද? ඇත්තටම ඔහු රචනා කළ සිංහල පොත් 22, දෙමළ පොත් 15, පෘතුගීසි බසින් පොත් 4ක්, ලන්දේසි බසින් 1 පොතක්. මේ බැති ගී අඩංගු වෙන්නේ ඔහු රචනා කළ මංගල ගීතේ නම් වූ පොතේ. ගොන්සල්වෙස් පියතුමා ස්වර්ගස්ත වූයේ 1742 දී. වයස අවුරුදු 66ක් ඒ වන විට ඔහුට.
කොහොමද ගොන්සල්වෙස් පිය නම මේ තරම් ජනතාවට ලන්නුනේ? ඔහු මහනුවර සිංහල ඉගෙන ගනිද්දී වසූරි පෙතිරිමින් තිබුණා. බොහෝ විට මේ වසූරි රෝගීන් සමාජෙන් අත්හැර දැමනු ලැබුවා. ගොන්සල්වෙස් පියතුමා වසූරිය රෝගීන්ට සාතු සප්පායම් කිරීමේ කණ්ඩායමක් හැදුවා. ඔහු රෝගීන් අතර සංචරණය කරන දුට ජනයා කල්පනා කළේ ඇත්තටම ගොන්සාල්වෙස් පියතුමාට ප්‍රාතිහාර්ය බලයක් තිබෙන බවයි. එසේම ජෝසප් වාස් බිෂප්තුමන්ගේ අභාවයෙන් පසු මහනුවර මූලස්ථානය කරගෙන ඔහු කිතුණු දහම් පැතිරවීමේ කටයුතු වඩාත් ප්‍රබල අන්දමින් කරගෙන ගියා. නරේන්ද්‍ර සිංහ රජතුමන්ගෙන් පසු බලයට ආ නායක්කර් වංශික ශ්‍රී විජය රාජසිංහ රජුත් ගොන්සාල්වෙස් පියතුමාට හොඳ මිතුරෙකුට සේ සැලකුවා. 1730 දී ඔහු සමස්ත දිවයිනටම අධිපති විකාර ජනරාල්වරයා ලෙස පත්කරනු ලැබුවා. ඒ අවුරුද්දේදී ඔහු රචනා කළ මංගල ගීතය නම් වූ පොතේ තමයි අපි මාතෘකා කරගත් කිතුන වෙතිගී අඩංගු වුණේ. ඒ ගීතිකාවල තනු තමයි නාඩගම් ගී බොහොමයකට පසු කාලීනව යොදාගනු ලැබුවේ.
දකුණු ඉන්දියාවේ කිතුණු දහම ප්‍රචාරය කිරීම සඳහා එහි සිටි කතෝලික මිෂනාරිවරුන් පාවිච්චි කළ උපක්‍රමය වුණේ දේශීය ජනතාවගේ ජනසංගීතයට කිතුණු ගීතිකා මිශ්‍ර කිරීම. තෙරුක්කුත්තු වීදි නාට්‍ය කලාවට කිතුණු බැතිගී මිශ්‍ර කිරීමටත් කිතුණු චරිත රඟ දැක්වීමටත් මේ මිෂනාරිවරුන් කටයුතු කළා. ලංකාවට පැමිණි ගොන්සාල්වෙස් පියතුමත් පාවිච්චි කළේ ඒ උපක්‍රමයමයි. ඔහු දේශීය සම්භාව්‍ය උඩරට වන්නම් වලින් පවා තම ගීතිකා ඔපවත් කළා. මේ ගීතිකාවට සවන් දී බලන්න.
කඳක්ගේම පැරෙයි පොරු නැත මාම කඩක් දෙකක් පව සම්ස.
ඒ ගීය ඇහෙන විට ඔබට හිතුනේ ඔබ කිතුුණු බැතිගීයකට කන් දෙෙනවා කියලද එම නැත්නම් උඩරට වන්නමකට කන් දෙෙනවා කියලද. ඒ ගිය ඇත්තටම කිතුුණු බැතිගීයකට වඩා සමාජ විවේචනයක ස්වරූපයයි ගන්නේ. උඩරට රදලවරුන් සාමාන්‍ය ගැමි ජනතාව පෙළෙන ආකාරය තමයි ඒ ගීයෙන් විස්තර වෙන්නේ. කොහොම වුණත් ගොන්සාල්වීස් පියතුමා දේශීය ජනසංගීතයට අනුගත වෙන්න දැරූ උත්සාහයක්, එම නැත්නම් දේශීය ජනසංගීතය අනුසාරයෙන් ඔහුගේ කිතුුණු බැතිගී ජනතාවට දායාද කරන්න දැරූ උත්සාහයක් තමයි එයින් පෙනෙන්නේ.
හොඳයි හිතවතුනි, අපි කතා කරමින් සිටි රසවත් මාතෘකාව දැන් අපි වෙනත් දිශාවකට ගෙනෙනවා. අපි ඒ දිශාව තෝරා ගත්තේ ගොන්සාල්වෙස් පියතුමා අනුගමනය කළ ක්‍රියාකලාපය තුළෙනයි. කිතුුණු දහම ප්‍රචලිත කිරීම සඳහා එතුමා කළේ ස්වදේශිකයන්ගේ සිද්දිනාගෙන ඔවුන් අතරට යාමයි. එතුමාගේ ක්‍රියාව ජනතාව රැවටීමක් හැටියට ඔබ දකිනවද? වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඔහු ඉතා සාර්ථකව ධර්ම ප්‍රචාරය කිරීමේ තම අරමුණ කරා ගමන් කළ කෙනෙක්. හැබැයි අපි දැන් කතා කරන්න යන්නේ රැවටීමෙන් තම අරමුණ කරා ගිය පුද්ගලයන් කීප දෙනෙකු පිළිබඳවයි. මෙන්න මේ කියමන ඔබ අසා ඇති. ඔබට සියලුම දෙනා ටික කාලයකට රැවටිය හැකි. ටික දෙනා සියලුම කාලයට රැවටිය හැක. නමුත් ඔබට සියලුම දෙනා සියලුම කාලයට රැවටිය නොහැක. ඒ ප්‍රකාශය කළේ ඉතා ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයෙකු ලෙස ලෝක පූජිත ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ඒබ්‍රහම් ලින්කන් බවයි පොදු පිළිගැනීම. ටිකක් හිතා බැලුවොත් මේ කියමන සිද්ධාන්ත සත්‍යයක් බව ඔබට පෙනේවි. කිසිම දවසක රැවටීමකට හසු නොවූ කෙනෙක් මේ අසන ඔබ අතර සිටිය නොහැකි. කොටින්ම මේ සමස්ත ලෝකයේම සිටිය නොහැකි. සමහර විට තමන් ඒම රැවටුණ බව පසුව හෝ තේරුම්ගත් පිරිසක් වගේම තමන් රැවටුණු බව කිසිම දවසක වටහා නොගත් විශාල පිරිසකුත් සිටින බව අහන්නත් පුදුමයි නේද? උදාහරණයක් ලෙස අපේ පෘථිවිය පැතලි බව මුළු ලෝකයක්ම විශ්වාස කරගෙන හිටියා. නමුත් වසර 2500කට පමණ පෙර සිටි ග්‍රීක දාර්ශනිකයන් ඇතුළු බොහෝ විද්වතුන් ලෝකය ගෝලාකාර බව සාධක සහිතව ඔප්පු කරන්න උත්සාහ කළා. ලෝකය රැවටීමෙන් මුදවන්න උත්සාහ කළා. නමුත් ඒ කිසිවක් පිළිනොගත් කී දෙනෙක් ඒ විද්වතුන් පුද්ගලයන්ට එරෙහි වුණාද? මරා දැමුවාද? චිරප්‍රසිද්ධ ගැලලියෝ එසේ මැරුම්කෑ එක් අයෙක්. ලෝකයේ පැතලි බව තදින්ම විශ්වාස කරගෙන සිටි මිනිසුන් තමන් මුළු ජීවිත කාලය තුළම රැවටී සිටි බව වටහා නොගෙනම මිය ගියා නොවේද?
රැවටිල ඇති සිතරාගෙන් නාස්තිකලේද වැරදිතාලින් දිරි විනුද බොහෝ සේ දින්ද දෙරි තෙරි වේදනා මම්මුලවෙලා අඳුරෙමේ යන්නේ කොහෙදන් අපසමා ජීවිතේ මේ කද නැහැ තව තේරි
කශ්මීරේ ඌරා පිවිඳේ ඇයිද විසලෝකයා මම්මුලා වෙලා අඳුරේ නේ යන්නේ කොහෙද අපසමා ඇයි උබලුකෙ මුලාදී ආදර නිහිරිදි නෝදේ පාවෙලා මායා මේ මායා දැලෙහි පැටලි වෙලිලා ඇයි යන්නේ මම්මුලා වෙලා අඳුරෙන්නේ යන්නේ කොහෙදන් අපසමා
ඉන්දියාවේ බිහි වූ නත්තරලාල් සිං මෙතෙක් ඉන්දියාවේ පහළ වූ අති දක්ෂතම රැවටිලිකරුවා හැටියට පිළිගැනෙනවා. ඔහු මොනතරම් දක්ෂ රැවටිලිකරුවෙක්ද කියනවා නම් ඉන්දියාවේ ලෝක ප්‍රසිද්ධ තාජ්මහල දෙවතාවක්ම විකුණලා දැම්මා. ඉන්දියාවේ ජනාධිපති මන්දිරයේ රාෂ්ට්‍රපති භවන් තුන් පාරක් විකුණුවා. ඒ කියන්නේ එකම රැවටිල්ලට කීප වතාවක් නැවත නැවතත් අහුවෙන මිනිස්සු, එහෙම නැත්නම් රෑ වැටනවලේ දවල් වැටෙන මිනිස්සු අපි අතර ඕනතරම් ඉන්න බව නේද? කොටින්ම ඉන්දියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල එහි රැස්වී සිටින මන්ත්‍රීවරුන් 545 දෙනාත් සමගම විකුණා දමන්න නත්තරලාල් සිං සමත් වුණා. ලෝක ප්‍රසිද්ධ ඉන්දියානු ව්‍යාපාරික ධිරුභායි අම්බානි, බිර්ලා පවුල සහ ටාටා සමගම ඔබ මේ සියලුම ප්‍රසිද්ධ පුද්ගලයෝ ගැන අහලා ඇති. ඒ ප්‍රසිද්ධ පුද්ගලයන් පවා ඔහුගේ රැවටිලි උපායන්ට අසු වුණා. මෙම රැවටීම් වලින් ඔහු උපයාගත් ධනෙ ඉන්දියානු රුපියල් කෝටි ගණනක්. ඔහු පොලිසියට අසු වුණා. එම අසු වූ අවස්ථා 9කදීම බේරී පැන යාමටත් ඔහුට හැකි වුණා. ඕනෑම පුද්ගලයෙක්ගේ අස්සනක් දුටු පමණින් ඒ අස්සන නිවැරදිව තැබීමට නත්තරලාල් සිංට දක්ෂතාවයක් තිබුණ බවයි කියවෙන්නේ. හිටපු ඉන්දියානු ජනාධිපති රාජේන්ද්‍ර ප්‍රසාද්ගේ අස්සන පවා හොරට යොදා ඔහු විශාල ධනස්කන්ධයක් උපයාගත් බව කියවෙනවා. නත්තරලාල් සිං අවසානයේදී පොලිසියට අසු වන විට ඔහුගේ වයස අවුරුදු 84ක්. ඔහු රෝද පුටුවක තබා රෝහලට ගෙන යන අතරතුරදී පවා පොලිස් අත්අඩංගුවෙන් පැන ගියා. හරි භයානකයි නේද? ලංකාවේ අපි වැඩිපුරම රැවටෙන්නේ කාටද? මං හිතනවා ඔබ පිළිතුර දන්නවා. අපි රැවටෙන්නේ දේශපාලඥයින්ට. වේදිකාවල බිරිහන් දෙමින් කතා කරන, එහෙම නැත්නම් රූපවාහිනියේ ගුවන්විදුලියේ කෙලවරක් නොමැතිව ජනතාව අමතන දේශපාලනඥයන් දකින විට මිනිසුන් ඒවාට කොතරම් රැවටෙනවාද යත් ඇතෙමුන් දේශපාලන අපරාධකරුවන් බව දැන දැනත් මහජන මුදල් ගසා කන්නන් බව දැන දැනත් නැවත නැවතත් ඔවුන්ට රැවටෙනවා. ඔවුන් අනුගමනය කරනවා. ඔවුන් පසුපස යනවා. ඔවුන්ට වන්දනාමාන කරනවා. ඔබ සමහර විට අසා ඇති තමිල්නාඩුවේ මහ ඇමතිනිය වූ ජයලලිතා ගැන. මහජන මුදල් වංචා කිරීමේ සහ අල්ලස් ගැනීමේ චෝදනාවලට ජයලලිතාට අවුරුදු 4ක සිරදඬුවමක් ලැබුණා. ඒ අවස්ථාවේදී ඇතම් කාන්තාවන් සිත් වේදනාව නිසා දිවි නසා ගත්තා. ඔවුන් ජයලලිතාව සැලකුවේ දෙවඟනක් ලෙසට. සත්‍යයේ ඇස් ඉදිරිපිට පෙනිපෙනී ඔවුන් තමන්ගේ ඇස් වසා සිටි මායාවෙන් මිදෙන්න කැමති වුණේ නැහැ. ලංකාවෙත් බොහෝ විට සිදුවන්නේ මේව නොවේද? පසුගිය දවස්වල ඔබ ශ්‍රී ලංකාවේ පුවත්පත් බැලුවා නම්, විකල්ප රූපවාහිනී වැඩසටහන් දුටුවා නම් ඔබ දකින්න ඇති අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ බැලු බැල්මට වයස 60-70 පුරවැසියෝ මැති අමතිවරුන්ට පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවරුන්ට සහ දරුමුණුරන්ට පවා බිම දිගා වී වැඳ වැටෙන ආකාරය.
ඇමරිකාවේ සිටි ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරකයෙකු මෙන්ම ඇමරිකානු ජනාධිපතිවරණයට පවා තරඟ කළ යුජින් වික්ටර් ඩෙබ්ස් මෙහෙම කියනවා. සමස්ත ඉතිහාසයේ පුරාම දකින්නට ඉන්නේ එක්කෝ ජාත්‍යනුරාගය නැත්නම් ආගම, නැතහොත් ඒ දෙකම ජනතාව රැවටීම සඳහා සලුපිරි ලෙස තවටාගත් වංචනිකයන් හා ගසා කන්නන්ය. අපේ ලංකාවේ වේදිකා දෙදරවන දේශපාලඥයන් ගැන නිවැරදිව හැඳින්වීමට මේ කියමන් හොඳටම ප්‍රමාණවත් නොවේද? නමුත් පුදුමය නම් තමන් රවටනු ලබන බව දැන දැනම මිනිසුන් නැවත නැවතත් ඒ රවට්ටවන්න උන් වන්දනා කිරීමයි. නායකයන් කුමන රැවටීමක් කළත් කුමන බොරුවක් කිව්වත් ඒවා අවිවාදයෙන් පිළිගැනීමට තරම් මේ මිනිසුන් මානසික වහල් භාවයකට පත්ව සිටීම බලවත් ඛේදවාචකයක්.
ලෝකයේ ලොකුම රැවටීම කුමක් කියලාද ඔබ හිතන්නේ? ඒ තමයි තමා විසින් තමාව රැවටා ගැනීම. අපි බොහෝ විට කැමති තමාගේ රැවටීම තුළ ජීවත් වෙන්න. තමන් රැවටී ඇති බව අවබෝධ වීම හරිම වේදනාකාරී දෙයක්. තමන්ගේ සිහිනය තුළ ජීවත් වීම වඩාත් පහසුයි. ඒ නිසා තමන්ගේ රැවටී සිටීම සාධාරණීකරණය කරගන්නට අපි නොයෙකුත් තර්ක විතර්ක හදා ගනිමින් ඒ සුවපහසුව තුළම ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි මිනිස් ස්වභාවය. තව සති කීපයකින් එළඹෙන 2023 අලුත් අවුරුද්දේවත් නොරැවටී ඉන්න අපි උත්සාහ කරමුද? ඉතින් හිතවතුනි, අපට වෙන් වී ඇති ගුවන් කාලය අවසාන වීගෙනයි යන්නේ. අද අපි උත්සාහ කළේ අපේ හෙළමිහිරේ ආදායමෙන් අප කළ සත්ක්‍රියාව ගැන විස්තර ඔබ වෙත ගෙන එන්නයි. ඒ වගේම එළඹෙන නත්තල හා නත්තල් බැතිගී සාහිත්‍යය ගැන යමක් කියන්නත්, ඒ සමගම ශ්‍රී ලංකාවේ අපිව නොකඩවාම රැවටීමට භාජන වන හැටි ගැන කතා කරන්නත් අපි කාලය වෙන් කරගත්තා. අද ජන්මභූමි වැඩසටහන ගෙනීමේදී පුරුදු පරිදි කතනයෙන් සහාය වුණා චන්ද්‍රාගුණ සීකර. ඕක්ලන්ඩ් එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද ජන්මභූමි නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මා උපාලි ගුණසේකර. ආයුබෝවන්. නැවත හමු වෙමු. ඔබට සුබ දායී රාත්‍රියක්.